මේ ළඟට සුනිල් වටකල ගරු නියෝජ්‍ය ඇමතිතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මුලින්ම ගරු විපක්ෂ නායකතුමත් ඒ වගේම වෛස මුස්තාපා මන්ත්‍රීතුමත් මතු කරපු කාරණයක් තමයි ආරක්ෂක ලේකම්වරයා විසින් කිව්වයි කියලා දිට්ටා සුලිකුණාටුව අවසන් කියලා. ඉතින් ඇත්ත තමයි, සුලිකුණාටුව දැන් කරකී කරකී නැහැනේ. සුලිකුණාටුව දින කීපයක් තිබුණා, සුලිකුණාටුව අවසන් වුණා. ඉතින් අවසන් වුණාම ඒ නිවේදනය කර මන් දන්නේ නැහැ, ඒ භාෂාවේ මොකක් හරි එතුමන්ලට තේරුම් ගන්න බැරි ප්‍රශ්නයක් ඇති. ඉතින් දිට්ට සුලිකුණාටුව අවසන් පශ්චාත් ක්‍රියාකලාපේ තාම යනවා. ඊට පස්සේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන් මේ නඩු තීන්දුවක් පිළිබඳව ගරු මන්ත්‍රීවරුන් දෙපළක් මෙතන කරුණු ඉදිරිපත් කරා. දැන් මොකද්ද ඔය නඩු තීන්දුව? ඔබතුමා කිව්වේ 246/2022 ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවනේ. එතකොට ඒ නඩු තීන්දුව ඇතුලේ මොකද්ද උනේ? ඒවක දැන් අපි එකක් කියනවා. ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි අපි සඳහන් කරන්නේ හදිසි නීතියක් මහජනයාගේ ප්‍රයෝගිතාවය වෙනුවෙන් ගෙනාපු. දැන් මේ ගෙනාපු එක වුණත් මේ තර්ක කරපු නඩුවේදී අන්තිමට ජස්ටිස් කෝදාගොඩ විෂකාරතුමා 33 වෙනි පිටුවේදී මොකද්ද කියන්නේ? 33 වෙනි පිටුවේ තමන්ගේ තීන්දුවේ කියනවා මේ හදිසි නීතිය ගෙනල්ලා තියෙන්නේ ඇත්ත අරමුණකට නෙවෙයි කියලා. මේකේ තියෙනවා they are submission was that the ground situation which prevail as at 17 July 2022 was not a public emergency and therefore in no way warranted in the president to issue a proclamation under section 2 of the public security ordinance and declare emergency. මේ එතුමගේ 33 වෙනි පිටුවේ ජජ්මන්ට් එකේ ඒක සඳහන් කරනවා. ඒ කියන්නේ අපි ඔබතුමන්ලා මේ කතා කරන්නේ හදිසි අවස්ථාවක් නැති වෙලාවක හදිසි අවස්ථාවක් ජනාධිපතිවරයා යොදලා තිනවා. එතකොට ඒක ඇතුලේ යම් ඇතිවෙච්ච තත්ත්වයක් පිළිබඳව කියනවා. අපි අහනවා තමුන්නාන්සේලාගෙන්, අපි මේ වෙනකොට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි මේ වෙනකොට හදිසි අවස්ථා රෙගුලාසි ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කරලා
තියෙනවා. Honorable Deputy Minister, what I mentioned to this House with regard to the judgment and what you are referring are two different things. I say the regulation should meet the situation. That's a dicta of the judgment. That is what I am also saying. You are amplifying what I am mama kiyapu de tamai obathuma kiyanne me regulasi e tattwera sudusu viya yutui kiyana eka. Eka tamai e thinduwe haraya.
Mama kiyanne taakshanika karanawa kese wetat අපි හදිසි අවස්ථා රෙගුලාසි යෙදුවට පස්සේ මේ ගරු සභාවේ අපි මේ වාද විවාද කරන තත්ත්වය දක්වා අපි අහනවා තමුන්නාන්සේලාට ඇත්ත අරමුණෙන් පිට එක උදාහරණයක් කියන්න පුළුවන්ද කියලා. අපි ඇත්ත එක උදාහරණයක්වත් සිද්ධ වෙලා නැහැ. එතකොට මම කියන්නේ කොටින්න no point of order. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම කියා සිටින්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඇත්ත අරමුණ මොකද්ද? ඒ ඇත්ත අරමුණ ඇතුලේ අපි හදිසි අවස්ථා රෙගුලාසි ඇත්ත විදිහට මහජනයාගේ ප්‍රයෝගීතාවය වෙනුවෙන් භාවිතා කරලා තියෙනවා. දැන් අපි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි බලන්නකෝ අතීතයේ අපි උදාහරණ කීපයක් ගත්තොත් හදිසි අවස්ථා රෙගුලාසි යොදාගෙන තිබෙන්නේ කුමකටද? මේ එක එක ඇඳුම් ඇඳගෙන මෙතන ඇවිල්ලා කතා කරාට අපි දන්නවා අතීතයේ හදිසි අවස්ථා රෙගුලාසි වලට අත උස්සලා කරපු දේවල්. දැන් බලන්නකෝ, දැන් අපි ගත්තොත් අතීතයේදී මොකක්ද දැන් මේ අපි සම්මත කරගන්නේ හදිසි අවස්ථා රෙගුලාසි මේ ජනවාරි මාසේ. ඔබතුමා දන්නවද මේ ජනවාරි මාසෙට විශේෂයෙන්ම ප්‍රවෘත්ති කලා වේදයේ ඇතුලේ නැත්තම් මේක නම් කරන්නේ කළු ජනවාරිය කියලා. ඇයි ඒ කළු ජනවාරිය කියලා නම් කරන්නේ? උදාහරණ ගණනාවක් තියෙනවා හදිසි අවස්ථාවලට මුවා වෙලා ජනතාවගේ අනිකුත් අයිතිවාසිකම් මර්ධනය කරපු. මං කියන්නම් උදාහරණ කීපයක්. 2009 ජනවාරි 6 වෙනිදා තමයි සිරසට ගිනි තිබ්බේ. අද වැනි දවසක තමයි සිරසට ගිනි තිබ්බේ. ඊට දවස් දෙකකට පස්සේ ලසන්තව අරගෙන ගිහිල්ලා ඝාතනය කරා. ඒ ජනවාරි. ඊට පස්සේ සුබ්‍රමානිය සුගීත් රාජන් 2006 ජනවාරි 24 ඝාතනය කරා. යාපනයේ උදේන් පුවත්පත මර්ධනය කරා 2008 ජනවාරි 6. සරත් පොන්සේකට සහය දුන්නේ කියලා නිදාස කියන වෙබ් අඩවිය වහලා දැම්මා. ඊට පස්සේ එක්නැලිකොට පහර ගත්තේ 2011 ජනවාරි 24. උපාලි ගමගේ වෙඩිහඬ සංගරාව මර්ධනය කරා 1990 ජනවාරි. සත්‍යපාල වන්නිගම 1988 ජනවාරි අග. DNS පතිරණ 1989 ජනවාරි 24. ආනන්ද නවරත්න 1989 ජනවාරි 25. ලක්ෂ්මන් පෙරේරා 1990 ජනවාරි 24. ලංකා ඊනිවුස් පුවත්පත 2011 ජනවාරි 31. එතකොට ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, මේ හදිසි අවස්ථා රෙගුලාසි පාවිච්චි කරලා මේ හදිසි අවස්ථා රෙගුලාසි වලට මුවා වෙලා දැන් මේ වෙනත් අරමුණකට ගිහිල්ලා තිනවා. අපිට ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, අපිට ඇත්ත අවශ්‍යතාවයක්
තියෙනවා.
ජනතාවට සේවය කිරීමේ අර්ථයෙන් ගත්තොත් මේ ජනතාවට සේවය කිරීම no need. ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, දැන් මේ 2025 නොවැම්බර් මාසේ 26 27 28 තමයි මේ සිද්ධ වුණේ. 27 28 29. එතකොට අපේ බලපෑම ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, 2025 12/1 වෙනකොට අපේ බලපෑමට ලක් වූ පවුල් සංඛ්‍යාව 309607ක් ඉඳලා තියෙනවා. ඊට පස්සේ සුරක්ෂිත මධ්‍යස්ථානවල ඉන්න ප්‍රමාණය පවුල් සංඛ්‍යාව
ගරු මූලාසන මන්ත්‍රීතුමනි, මේ අය මේකම පාවිච්චි කළා තමයි ඔබතුමා කිව්වේ මේ රටේ මාධ්‍යවේදීන්ව අත්අඩංගුවට ගන්න එයාට විරුද්ධව කටයුතු කරන්න කියලා. ඔබතුමා කිව්වා ඔකට ඒකත් එකතු කරන්න.
ඔබතුමා
ඒකත් එකතු කරන්න
ඒක ඉදිරිපත් කරන්න.
ඔබතුමා කිව්වා මේ රටේ මාධ්‍යවේදීන් මේ නීතිය යටතේ අත්අඩංගුවට ගන්න කියලා.
නියෝජ්‍යමත්වතුමා
ඔබතුමා මේ නීති කට්ටියට විරුද්ධ
ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, මොනවා කිව්වත් සිද්ධියක් වෙලා තියෙනවද කියලා අපි තමුන්නන්සලාගෙන් අහන්නේ. එහෙම සිද්ධි වෙලාද? ප්‍රායෝගිකව මොන දේ සිද්ධ වුණත්, හැබැයි අපි මේ හදිසි අවස්ථා රෙගුලාසිය ජනතාවට සේවය කරන්න ඇත්ත අරමුණට අපි පාවිච්චි කරලා තියෙනවා. ඒ අනුව 24/64 ඇලීරක් 30 2025/11/28 දරන ගැසට් නිවේදනය දාලා තියෙන්නේ. මේකේ දික්කා සුලිගුණාටුවන්ට අදාළව සැලකී යුතු සිද්ධි ගණනාවක් සිද්ධ වෙලා තියෙනවා. ඒ අනුව තමයි දැන් අහනවා විපක්ෂ නායකතුමා, අහනවා මේ රෙගුලාසි ඇස්සේ නෑ නේද කියලා. අර දෙන දීමනාවල් පිළිබඳව රෙගුලාසි ඇස්සේ දිනවද කියලා අහනවා 150 දෙන එක. ඔව්, එතුමනම් ගමක් ගහන ගිහිල්ලා අහනවා හම්බ වුණාද කිකි. ඉතින් ඒක දැන් හදිසි අවස්ථා රෙගුලාසි කියන්නේ නීතිය ඇතුලේ තියෙන මේ රුපියල් 50,000ක් හම්බ වෙනවද 60,000ක් හම්බ වෙනවද කියලා. ඒක ඇවිල්ලා වෙනත් රෙගුලාසි ඇතුලේ අපි ප්‍රකාශයට පත් කරලා තිනවා මුදල් අමාත්‍යාංශයේ විදිහට ඔවුන්ට ලබා දිය යුතු සහන ටික. එතකොට විපක්ෂ නායකවරයා මොකද්ද කියන්නේ? විපක්ෂ නායකවරයා කියනවා මේ හදිසි අවස්ථා රෙගුලාසි ඇතුලේ මේ කියන දේවල් නැහැ කියලා. ඒක තියෙන්න බෑනේ ගරු මූලාසනාරුවට මන්ත්‍රීතුමනි. කොහොමද එහෙම තියෙන්නේ? ඒක ගරු ජනාධිපතිවරයා විසින් මේ ස්ථානයේ ඉඳලා ප්‍රකාශයට පත් කරපු தත්ත්වය. ඒක ඒ ප්‍රකාශයට පත් කරපු தත්ත්වය ඇතුලේ අද ඒක ලැබෙමින් පවතින. අද විපක්ෂයට මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ඒක දරා ගන්න බැරි වෙලා තිනවා. අද විවිධ පැති වලින් ගිහිල්ලා විවිධ අභූත චෝදනා නගමින් යනවා. මං හිතන්නේ ඒවට කිසිදු පදරමක් නැහැ මූලාසනාරුවට මන්ත්‍රීතුමනි. ඒ වගේම තමයි මේ අවස්ථාවේ තවුන්නාංශයේ අවධානයට ලක් කරන්න ඕන ඔය කියන දිනේ වෙන විට 12/1 දින වෙන විට අතුරුදහන් 370යි, මියයෑම් 334යි, සුරක්ෂිත මධ්‍යස්ථාන සංඛ්‍යාව 1494යි. එතකොට මෙන්න මේ වැනි තත්ත්වයක් ඇතුලේ තමයි අපි තමුන්නාංශයෙන් ඉල්ලා සිටින්නේ අපට තව ඉතාමත්ම කෙටි කාලයකට මේ හදිසි අවස්ථා රෙගුලාසිය එහාට යා යුතුයි කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම
නියෝජ්‍යමතුමා විනාඩි දෙක කාලයක්
තියෙනවා. මම ඒ විනාඩි දෙක කාලය ඇතුලේ මීට පෙර විවාදයේදී මතු කාරණාවකට පිළිතුරු දෙනවා. මොකද පොලිසිය සම්බන්ධයෙන් ඉතාම විකෘති සහගත අදහස් කීපයක් මේ ගරු සභාවේ මතු වුණා. විශේෂයෙන්ම අපේ රංගවල මන්ත්‍රීවරයාගේ සිද්ධියට අදාළවත් රත්නපුර සිද්ධියට අදාළවත් මතුකම සිද්ධියට අදාළවත් නිකන් පොදු ගුණාකාරයක් ලෙස කියන්න පටන් ගත්තා. මේක පොලිස් රාජ්‍යයක් වගේ කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි කිසිදු අවස්ථාවක මමවත් විශේෂ අමාත්‍යවරයාවත් අපි මේ පොලිසිය ගෙනියන සාමාන්‍ය ක්‍රියාකලාපයට බාධා කළා නැහැ. පොලිසිය පොලිසිය රාජකාරිය කරගෙන යනවා. ඊට පස්සේ මෙතන මතු කරා ඔවුන්ගේ නවාතැන් පහසුකම් දෙන ස්ථාන විශේෂයෙන්ම පොලිසිය නේවාසික ස්ථාන වලින් මමයි විශේෂ භාර අමාත්‍යවරයයි සම්බන්ධ වෙලා එවන් පළවා හැරීමක් කළ තියෙනවා. අපි කිසිදු අවස්ථාවක ඒ නේවාසික පහසුකම් සඳහා ඇඟිලි ගැසීමක් කළා නැහැ. ඒ වල ඉතාම විකෘති සහගත ලෙස ඒ නේවාසික පහසුකම් ලබන උදවිය පාවිච්චි කරමින් ඉන්න පොලිස්පතිවරයා යම් යම් තීන්දුව තීරණ ප්‍රමාණයක් අරගෙන ඒවට මැදිහත් වෙමින් යනවා. ඒක නිසා අද පොලිසියට විවේචන එල්ල කළා. පොලිසිය නිකන් කළු නාමකරණයකට ලක් කරන්න විපක්ෂය උත්සාහ කරමින් ඉන්නවා. අද තමයි පොලිසිය දේශපාලනයෙන් ඈත් වෙලා පොලිසියට දේශපාලන ඇඟිලි ගහන්නේ නැතුව පොලිස්පතිවරයා පොලිසියක් විදියට පවත්වාගෙන යන්නේ. ඉතින් ඒක නිසා මේ හරි පැහැදිලි මේක ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද විපක්ෂයේ භූමිකාව අද විපක්ෂය උත්සාහ කරමින් සිටිනවා වෙනත් නාමකරණයකට වෙනත් අර්ථකථනයකට මේක වත්ත ගන්න. ඒක නිසා අද පොලිසියට කිසිදු දේශපාලන බලපෑමකින් තොරව පොලිසියට පොලිසිය වැඩේ කරන්න අපි
නියෝජ්‍යමත්ව ඔබතුමාගේ කාලය අවසානයේ නියෝජ්‍යමත්ව
ඒක තමයි ඉතිහාසයේ තියෙන හොඳම උදාහරණය සහ හොඳම අවස්ථාව. අපි පොලිසියට දීලා ඒකට ඔයගලන්ට රිදිලා තියෙනවා. ඒ කියන්නේ පොලිසිය ස්වාධීනව කටයුතු කරනකොට ඔයගලන්ට රිදිලා තියෙනවා. ඒක නිසා ඇඬිලා ඉන්න
නියෝජ්‍යමත්ව ඔබතුමා කතා අවසන් කරනවා.
හරි, බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි කරනවා නියෝජ්‍යමත්ව.